ஸ்ரீ ஒன்றபல் சந்திர ஸ்ரீ கஜதீர
காரக சபாபத்துமணி மெம்ம பார்லிமேந்துவ ஹமுவே ஸ்தாவர நியோக பிலிபந்த காரக சபாவி வார்த்தாவத் ஆச்சார தர்ம பிலிபந்த மந்திரி வருங்க ஆச்சார தர்ம பிலிபந்த சங்கிராயாத் இதிரி இதிரிபத் கருப்பு அவஸ்தாவை வச்சன கீப்பியாக கதா கிரண் லம்பியமகன சந்தோஷம் வேணும் அப்பி மே பார்லிமேந்து பிரஜாதந்திரவாதி கிரமேத்துலே மந்திரிவருங்கே ஐதிவாசிகம் ஆரக்ஷா கரன் இவகேம பார்லிமேந்து கட்டியுது விதிமத்த கலமனாகரணே கரன் ஸ்தாவர நியோக பகுகே காலே புறாம பாவிதாவட்ட கத்தா ஏ யம் சன்சோதர சகிதவாத அலுத்தின் மே காரக சபா வார்த்தா இதிரிபத் கராத் அப்பி மே பார்லிமேந்துவே தக்கா ஸ்தாவர நியோக அணுவ அப்பி கரதாசி வழக்கு மனமன சன்சோதனகினேவத் அதிபடக்னே ஸ்தாவர நியோக அணுவ மே பார்லிமேந்துவ கிரியா கல்ல தியனுவது ஏக மேவன கதாநாயகத்துமாகிந்தல பார்லிமேந்துவோட நாயகத்துவதன அகமத்துமாகிந்தல ஸ்தாவர நியோகவல்ட அனுகூல பார்லிமேந்துவ கிரமவத்த கினகியாது கியனக கன ஆப்பஸ்வரி வெளிம வெதகாது மம கியன்ன கமதி தங் மே பிரஸ்னைய கஹன பிலித்துரக் லபாகனீம ஏக வித்வத் விதியர் லபாகனீம துல தமாய் பார்லிமேந்து மந்திரிவரே சாஹிமகட பத்வின் அபி பகுகிய காலி தக்கப்புதே தமாய் ரீதி பிரஸ்னையாக மத்துகரஹம கரு கதாநாயகத்துமா அக்ரமாத்துமா பிரகாஷக்கன்னுகொட்டே ரீதி பிரசன கந்தின்னே மே மகே பிராயோக பத்த மம தகப்பு ஏ பிரகாஷக்கல்லி வரவின கம்மி இன்னும் நமக்கு ஏ பிரகாஷத்துல மத்துவர ரீதிய விளிபத காரணத்தமே அபி மத்துகரன் ஏ வகேம பிரஸ்னையாக மத்துகரன கொட்ட மே பார்லிமேந்துவே அக்ரமாத்தியவரையா ஏகட்ட கலப்பென உத்தரே நிவேதென்னே வினத் தவத் கெனிக்குட தோஷாரோபணையாக கத்திவென்ன பார்லிமேந்துவோட நொகலப்பென உத்தரையாத்தீல அத்த வசியம் ஏக மகாரின்னு உற்சாக கரணும் ஏக அப்பி மே அத்துட்டுதே ஏ ஆதர்சிதமாய் சமஹார அமதிவரும் மந்திரிவரும் வரகன் ஏ நிசா மெவெனி தத்துவயாக துல மே பார்லிமேந்துவே வினய பிரிஹிலகியா வினய பிரிஹிலகியா மேக மே துல வித்வத் சபாவக சுவாவிய நெத்திவேல மல்லோ புற பிட்டியாக போட பத்து வச்ச அவஸ்தா திபுணா அப்படி வேதாங்கன்னா மகாஜனதாவகே சல்லி மம தனகன மங் அஹலத்தியனுவா லக்ஷா ஹத்தலியாக்குத்தர எக்க தவசுகர மே பார்லிமேந்துவ ரசகரன் வயக்கரணுவாய் கீழ ஏ இச்ச ஹேம முதலாக் வயக்கரத் மே சபாவத்துல வித்வத் சங்வாதையாக கெனியான் ஆச்சாரசீலி விதியட்ட சபாவ ஹசுருவான் ஏவகேம அந்யான்கே அதாசட கந்தின் ஹக்கியாவக் நெத்தங் மேவ குய்தரங் பொத்பத்தொல்ட சீமா உணத்தி வெளக்னே மேக அலுத்தியக்காக நிமியா பட்டி அம் சன்சோதன வித்திரை மேக துருதியின் ஏனிசா பார்லிமேந்து பிரஜாதந்திரவாதே அத்துலே அப்பி தக்கப்புதே தமாய் லோகே பார்லிமேந்து வலன் தக்கப்பு அத்தக்கிம தமாய் ஏவாய் சபாதிஹா பெலுவாம மேகாத் பார்லிமேந்து அத்தக்கிலே இதெனும் மெகாத் பார்லிமேந்து அது கீழே ஏசா மே தத்துவ வினஸ்கரன் அத்தவசம் நீதி ரீதி வலிம்பே அப்பி வினயகருக நாயகத்வன் ஹரிஹட்டி பார்லிமேந்துவோட மக பெண்ணன தத்துவக் நிர்மாணி உனே நெத்தங் ஏ தக்கா சீலாச்சார உனே நெத்தங் மேவா ஒக்கம ஹிஸ் கடதாசி விதராய் ஏசா மம இக்க நீட்டு வட கதாகரன்னே நம்ம தப்பி மேவை பகுகே காலி திவனும் ஆச்சார அப்படி மே ஸ்தாவர காரக சபாவில் திவனும் கருணும் யம் யம் பொடி பொடி சன்சோதனை அன்ட்டு யட்டத்துவத்தமாய் மேக கிணல்ல தியன்னு அப்பி மேகட விருத்த வேணும் அப்பட பதனமாக்கினே முகதா அப்பி கமதி பார்லி மேந்துவ ரீதி வளட்ட எக்கங்கவ வினயகருக்கவ ஆச்சாரசீலீவ சங்வாதாத்மகவ இஸ்ராட்டியனோ தக்கின் அப்பி கமத்தாக் தியனோ முகத மே பார்லிமேந்துவதிஹா ரட்ட பலங்கின்னும் பார்லிமேந்துவ ஹசிரீமதிஹா பலங்கின்னும் පාර්ලිමේන්තුවේ විද්වත් සංවාදගෙන යමක් ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යෝ මේ පාර්ලිමේන්තුවට එනවා. එහෙම එකක් නැති වුණාම මිත්‍රෝනි, ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, පාර්ලිමේන්තුව කරේ තියෙන විශ්වාසය නැති වෙලා යනවා. තව අනිත් කාරණිය තමයි දැන් මේ ආචාර ධර්ම ගැන කතා කරනකොට මේ රටේ ඡන්ද ගැන කතා කරා. සමහරු දන්නේ නැතුව ඡන්දෙන් පුජ්‍යලය දන්නේ නැතුව ඡන්දෙ දීලායි කිව්වා. මේ නොයෙක් කාරණා කතා කරන එක ඇත්ත තමයි. දැන් මේ මැතිවරණයේ පෞගිය මැතිවරණයේ පිළිතුරක් දුන්නා මේ ගෙන ගිය පාලනයට. යම් වරදක් මිනිස්සු නිවැරදි කෙරුවා. දේශපාලන බලතුලනේ වෙනසක් අවශ්‍යයි කියන එක ගැන මිනිස්සුගේ තියෙන විශ්වාසය උඩ මිනිස්සු පුද්ගලයව බැලුවේ නෑ. ඒ වෙනුවෙන් ඒකට සුදුසු ජාතික නායකත්වයක් මතු කරන්න ඕනේ කියන එක ගැන කල්පනා කරලා අවශේෂ කරුණු අමතක කරලා ක්‍රියා කෙරුවා. ඒකෙන් මේ වෙනසක් ඇති වෙලා තියෙනවා. මේවා යථාර්ථවාදීව බලනෝ මිසක් මේක නිකන් ගරහන්න ඕන නෑ. මේ බල වෙනසට වග කිය අපි කියන්න කැමති. අද මේ සමාජ මේ පාර්ලිමේන්තුවේ ඇත්ත වශයෙන්ම සදාචාර සම්පන්න විනයගරුක පාර්ලිමේන්තුවක් ආචාර ධර්ම වලින් හදන්න බෑ. ආචාර ධර්ම රකින්නේ නැත්තම් ආචාර ධර්ම වලින් පාර්ලිමේන්තුව මෙහෙවන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒකට බලපාපු සාධක තියෙනවා. මේ සමාජ ඇතුළේ තියෙනවා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, අද සම්පූර්ණ සමාජය චර්යා ධර්ම විනාශ වෙච්ච, ආචාර ධර්ම විනාශ වෙච්ච සමාජ ක්‍රමයක් තියෙනවා. ධනය අගය කරන, ධනයට ඕනම සල්ලි තියෙනවා නම් ඕනම විකෘති වැඩක් කරන්න පුළුවන් සමාජයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ සමාජ ආර්ථික ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා අද මේ තත්ත්වය වෙනස් කරන්න අපි පාලන තන්ත්‍රයේ ඇත්ත වශයෙන්ම යහපත් වෙනසකට රට පරිවර්තනය කරන්න ඕන. දැන් මේ පාර්ලිමේන්තුවේ සමහර අවස්ථාවල තියෙන උසස් විවාද ඒව නෙමෙයි මාධ්‍ය යන්නේ. ඒව යන්නේ නැහැ. දැන් රට පුරාම මාධ්‍ය ජාලා විසින් ඇත්ත වශයෙන්ම සමාජ සංස්කෘතිය විනාශ කරන සමහර දර්ශන රූපරාමු තමයි අද සමාජගත වෙන්නේ. එහෙම සමාජයක් ඇතුලේ චර්යා ධර්මයක් නැත්නම් ආචාර ධර්ම පිරිහෙනව නම් සමාජ විකෘතියක් ඇති වෙනව නම් ඒ විකෘතිය මේ පාර්ලිමේන්තුවේ පිළිබිඹ වෙයි. ඒක ස්වභාවයක්. ඒ නිසා ඒකට වග කියන්න ඕනේ ඒ සමාජ විකෘතියට ඉඩ සලසන අනිකු සමාජ බලවේග. ඒ නිසා මම කියනවා මේ වෙලාවේ අපට ලොකු වගකීමක් තියෙනවා. සමාජ ආදර්ශයක් දෙන්න සම්පූර්ණ සමාජයේ ඇත්ත වශයෙන්ම මේ පවතින චර්යා ධර්ම විරෝධී, ආචාර ධර්ම විරෝධී, සංස්කෘතික විරෝධී ක්‍රමවේදයන් පරාජය කරන්න පුළුවන් ආකාරය යම්කිසි පරිවර්තනයකට සමාජෙ ගේන්න අපි කටයුතු කරන ප්‍රමාණයට මේ පාර්ලිමේන්තුවේ උසස් නියෝජනයක් නැතිවෙයි. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, ඒ නිසා ඒ සඳහා දෙපැත්තෙම වගකීමක් තියෙනවා, සමාජමය වගකීමක් තියෙනවා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සමාජයට දෙන ආදර්ශයක වගකීමකුත් තියෙනවා. මේ දෙකේ අතර සම්බන්ධතාවය ඇත්ත වශයෙන්ම මේ සමාජයටත් ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ කටයුතු වලටත් ප්‍රබලව බලපායි. ඒ නිසා මම මීට වැඩිය ඒ ගැන වෙලාව ගන්නෙ නැහැ. අපිට ජාතික වගකීමක් තියෙනවා. මුළු මහත් රට පුරා අද දැන් දේශපාලන වශයෙන් අද දැනටමත් තියෙන අර්බුදකාරීත්වය දිහා බැලුවම එක පැත්තකින් දැන් මේක දේශපාලන හූදුවක් බවට පත් වෙලා තියෙනවා. උසස් සංගමය රට ගැන හිතන, රටේ ආර්ථිකය ගැන හිතන, රටේ අනාගතය ගැන හිතන, ඒ සඳහා වූ බලමාරුවක් ගැන හිතන, ඒ සඳහා වූ මඟ පෙන්වීමක් ගැන හිතන බලයකට අද කවුරුත් කතා කරන්නේ. අද සංඛ්‍යාලේඛන එකතුවක් ගැන කතා කරන්නේ. අද සංඛ්‍යාලේඛන කාටද වැඩියෙන් තියෙන, කාටද අඩුවෙන් තියෙන, මේක තමයි අද සංවාදයේ තියෙන්නේ. ඒ නිසා එහෙම සංවාදයක් ඇතුලේ මම දකින්නේ නැහැ රට මොන බලහුවමාරු ආවත් රටේ අනාගතයට සේවයක් ඇති වෙයි කියලා. රටේ ජනතාවට ඒකෙන් වාසියක් ඇති වෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රට ඇතුලේ පීඩනය ඇති වෙන්න ඇති වෙන්න, දුප්පත්කම ඇති වෙන්න ඇති වෙන්න, සමාජ ව්‍යසනය ඇති වෙන්න ඇති වෙන්න, ඇති වෙන මහජන විරෝධය අනිත් පැත්තෙන් මතුවීමත්, ඒක තුළ සමාජ විරෝධී ක්‍රියාවලට සමාජය පෙළඹවීමත් ස්වභාවිකයි. එසා අපි මේ වෙලාවේ මතු කළ යුතු කාරණය තමයි හැම ප්‍රශ්නයක් දෙසම නිවැරදිව බලලා, ඒක එය යථාර්ථවාදීව බලලා, දෙපැත්තේ ඉඳගෙන ගහමරාගන්න කොටාගන්න එක නෙමෙයි, සමාජයට අවශ්‍ය හරි උත්තරේ සපයන උත්තරීතර ආයතනයක් විදිහට මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න අපි ක්‍රියා කිරීම අපි කාගෙත්වක් කිම්බ බා ප්‍රකාශ කරමින් මට කෙටි වෙලාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. නිහඬ
වෙනවා. ගෞරව මුජිබුර් රහමාන්.
ස්තුති ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව සහ ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහවන චර්යා ධර්ම සංග්‍රහය පිළිබඳ මේ සාකච්ඡාවේදී අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මං හිතන්නේ අපේ කලින් කතා කරපු මන්ත්‍රීවරු පැහැදිලි කරා, අපි මැතිවරණ ප්‍රකාශය තුලත් මන්ත්‍රීවරුන් සඳහා ආචාර්ය චර්යා ධර්ම සංග්‍රහය එහෙම නැත්නම් ඒ පද්ධතියක් හඳුන්වා දිය යුතුයි කියන ඒ අදහස මැතිවරණ කාලවලදීම අපි සාකච්ඡා කළා. ඒක විශේෂයෙන්ම අපිට මැතිවරණ කාලවලදී අපිට සාකච්ඡාව කිරීමට ලක්ුණේ මෙරටේ දේශපාලන සංස්කෘතිය තුළ මන්ත්‍රීවරයා ගැන තියෙන ජනතා හැඟීම, ආ ජනතා අදහස ඒ තරම් හොඳ අදහසක් නෙමෙයි. අපි දන්නවා මන්ත්‍රීවරුන් පිළිබඳ මේ සමාජය තුළ, එවැගේම මේ සමාජ කතිකාව තුළ, මහජනයා තුළ, එවැගේම විශේෂයෙන්ම මාධ්‍ය තුළ පිළිමුබු කරන්නේ මන්ත්‍රීවරයා කියලා කියන්නේ ඊට වඩා වෙනස් දරදඬු දූෂිත, එහෙම නැත්නම් යම් යම් අපරාධවලට සම්බන්ධ වෙච්ච ඕනම දෙයක් කරන්න පුළුවන් එහෙම මානසිකත්ව මට්ටමකින් වැඩ කරන උදවිය තමයි මේ මන්ත්‍රීවරු කියලා අපේ සමාජ ඉදිරියේ තියෙන මතය. ඉතින් ඒ මන්ත්‍රීවරුම තමයි අපි දන්නවා ඡන්දයක් ආවම ජනතාව ඡන්දෙ දීලා පත් කරන්නේත් ඒ මානසිකත්වයෙන් ජනතාව හිතාගෙන ඉන්න උදවිය තමයි එහෙම බහුතරයක් ඡන්ද ලැබෙන්නේ. ඉතින් මං හිතනවා අපි මැතිවරණ කාලවලදී අපි මේ සාකච්ඡා කරපු දේ අපි අද අපිට ඒ චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා යම් රීති පද්ධතියකට මන්ත්‍රීවරුන්ව එකඟව කරව ගැනීම හා ඔවුන්ගේ ක්‍රියාකලාපය ඉදිරියට ගෙන යන්න පුළුවන් යම් වැඩසටහනක්, යම් ක්‍රියාදාමයක් අද අපි ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. ඉතින් සභාපතිතුමනේ, විශේෂයෙන් අපි දන්නවා මීට කලින් අපිට එහෙම ආචාර ධර්ම එහෙම පද්ධතියක්, එහෙම චර්යා ධර්ම එහෙම පද්ධතියක් අපිට තිබුණේ නැහැ. අපි හොඟාක් දුරට පාර්ලිමේන්තුව තුළ සම්ප්‍රදාය අනුව තමයි අපි මන්ත්‍රීවරු හැටියට අපි වැඩ කරගෙන ආවේ. ඉතින් අද මේ සම්ප්‍රදායෙ මිදිලා අද සම්ප්‍රදාය පමණක් සැහැීමකට පත් වෙන්නේ නැහැයි කියන එක මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම ඒක අද පිළි අරන් තියෙනවා. ඒ හින්දා සම්ප්‍රදායට එහා ගිය යම් චර්යා ධර්ම සංග්‍රහයක්, එහෙම නැත්නම් එහෙම පද්ධතියක් අවශ්‍යයි කියන මතය අද පාර්ලිමේන්තුවේ තුලින්ම ඇවිල්ලා අද අපිට ඒක ගැන යම් ලියවිල්ලක් ඉදිරිපත් කරලා අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් තත්ත්වයකට අද අපි මේක ගෙනල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඇයි අපිට එහෙම දෙයක් අවශ්‍ය උනේ කියලා අපි සාකච්ඡා කළොත් විශේෂයෙන්ම ඒ පහුගිය කාලේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය තුළ ඒ පිරිහීමත් එක්ක තමයි අපිට දැන් අපි විසින්ම අපිට ආචාර ධර්ම සංග්‍රහයක් එහෙම නැත්නම් පද්ධතියක් හදාගන්න ඕනේ කියන අවශ්‍යතාවය ඇති උනේ මේ පිරිහීම නිසාම තමයි කියන එක තමයි මං හිතන්නේ. මොකද ඒ පෞගේ කාලේ පුරාම මන්ත්‍රීවරයා කියන මේ මන්ත්‍රීවරයා කියන පුද්ගලයාගේ ඒ තියෙන පිරිහීම උඩ ඒ පිරිහීම කොයිතරම් දුරට බලපෑවද කිව්වොත් අන්තිමට අපි මේ පාර්ලිමේන්තුවේ අපිට අපි සියලු දෙනාම එකතු වෙලා අපි වෙනුවෙන්ම චර්යා ධර්ම පද්ධතියක් හදාගන්න ඕනේ කියන තැනට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ඒ තැනට තල්ලු වෙලා අද තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ තැනට තල්ලු වෙලා අපිට දැන් අලුතෙන් ඒ හිතන්න ඕන තත්ත්වයකට අද අපි පැමිණලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි ඉන්න තැන හොඳ තැනක් නැති වුණත් අපි යන්න ඕන තැන කොහාටද කියන එක අද අපි සියලු දෙනාටම පිළිගන්න පුළුවන් සියලු දෙනාම ඒක විවේචනයක් කරමින් ස්වයං විවේචනයක් කරමින් අපි ඉස්සරහට යන්න ඕනේ කියන අදහසට අපි අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ උඩ අද මේ ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අපි කතානායකතුමාටත් ඒ වගේ මේ කමිටුවේ හිටපු ඒ සියලුම අපේ මන්ත්‍රීවරුන්ටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේකේ තුල විශේෂ දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි චර්යාධර්ම සංග්‍රහය තුල අපිට අද හත්වන කොටසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පොදු දේපොළ පාවිච්චි කිරීම හා පෙළඹවීම කියන එක ගැන විග්‍රහයක් කරලා තියෙනවා. ඒකෙදි මේක විශේෂයෙන්ම මේ 23 වන වගන්තිය මන්ත්‍රීවරුන් විසින් යම් යම් පොදු අරමුදල් දේපොළ හෝ පහසුකම් හුදෙක් මහජන බැඳියාව සම්බන්ධයෙන් පමණක් නීතියෙන් අවසර දී ඇති පරිදි පාවිච්චි කළ යුතුය. එම පොදු අරමුදල් දේපොළ හෝ පහසුකම් ඒ සඳහා නීතියෙන් විශේෂිතව විධිවිධාන සලකා ඇතනම් මිස පක්ෂ දේශපාලන කටයුතු වලට පාවිච්චි නොකළ යුතුය යන ඒ 23 වෙනි වගන්තිය. මං හිතන්නේ මේක තමයි විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෙමෙයි පොදුවේ තියෙන සියලු දෙනාටම අපිට තියෙන චෝදනාව තමයි මේ මහජන මුදල් එහෙම නැත්නම් පොදු දේපළ අනිසි ලෙස පාවිච්චි කිරීම හා ඒවා අවභාවිතා කිරීම ගැන. ඉතින් මං හිතන්නේ ඒක උඩ අද මේ චර්යාධර්ම පද්ධතිය සංග්‍රහ මේ ඉදිරිපත් කරලා තියෙන මේ ලියවිල්ල තුල අද වෙනම මේ කොටසක් හැටියට මේ පොදු දේපොළ ජන මන්ත්‍රීවරුන් පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක ගැන යම් අර්ථ දැක්වීමක් කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අර්ථ දැක්වීම පවා කරන්න සිද්ධ වුණේ පෞගිය කාලෙම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ට එල්ල වෙච්ච දූෂණ වංචා ඒ වගේම මහජන මුදල් අවභාවිතා කිරීම ඒ වගේම ඒවා දූෂණයට ලක් කිරීම ගැන ඒ විශාල චෝදනා රාශියක් එල්ල වුණා. ඒ එල්ලවීමම තමයි අද මේ ඉදිරිපත් කරපු මේ ලියවිල්ල තුලත් ඒ මහජන මන්ත්‍රීවරුන් කොහොමද පොදු දේපොළ පාවිච්චි කරන්න ඕනේ මහජන මුදල් පාවිච්චි කරන්න ඕනේ කියන එක යම් අදහසක් මේක තුල ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒ වගේ විශාල කරුණු කාරණාවල් මන්ත්‍රීවරයෙක්ගේ චර්යාව ඒ වගේම මන්ත්‍රීවරයෙක්ගේ පෞද්ගලික කටයුතු ඒ සියලු දේවල් මේ ලියවිල්ල තුල ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක අපි තව ඉස්සරහට මේක ගෙන යන්න ඕනේ. මොකද අපි සියලු දෙනාටම මන්ත්‍රීවරු හැටියට අපි දකින දෙයක් තියෙනවා. මන්ත්‍රීවරයා කියන්නේ මෙහි විදියට ඉන්න ඕනේ. මන්ත්‍රීවරයා කියන්නේ ඔහුගේ හැඟීම් ඔහුගේ ක්‍රියාකලාපය මේ සමාජයේ සියලු කාරණාවල් වලට බලපාන දෙයක් කියන එක අපි සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් ඒ අපි හිතපු දේ අපි බලාපොරොත්තු වෙන දේ ඉදිරියේදී මේ දේශපාලන සංස්කෘතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනිකුත් මේ සමාජය තුළ ඉන්න සියලු දෙනාටම ආදර්ශයක් හැටියට ඉන්න ඕනේ කියන දේ අපි සියලු දෙනාම පිළිගන්න දෙයක්. ඒකෙදි අපි කවුරුවත් වෙනත් අදහස් වල නැහැ. නමුත් තියෙන්නේ අපි එහෙම ආදර්ශමත් පුද්ගලයෝ වෙන්න ඕනේ කියමින් අපි සියලු දෙනාටම එහෙම රට තුළ අනිකුත් මේ සමාජය තුළ අපිට දෙන අපේ ඡන්දදායකයන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනිකුත් අය වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම ආදර්ශමත් නොවීම ඉඳීමම තමයි අද මේ ආචාර ධර්ම සංග්‍රහය පවා අපිට අද ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි අද හොඳ ආරම්භයක් හොඳ පාර්ලිමේන්තු මේ සම්ප්‍රදාය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වටිනාකම තවත් ඉස්සරහට ගෙන යන්න පුළුවන් ලියවිල්ලක් අද මේ සභාවට ඉදිරිපත් වීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ද මේ ස්ථාවර නියෝග අපි ගත්තොත් ඒ කාලයත් එක්ක මේ ස්ථාවර නියෝග අපි නවීකරණය කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ පාර්ලිමේන්තුව තුල තියෙන ස්ථාවර නියෝග විතරක් නෙමෙයි අපි දන්නවා අපේ රට තුල තියෙන යම් යම් නීති රීති ආයතන සංග්‍රහ ඒවා පවා ඉස්සරහදී මේ තියෙන අලුත් තත්ත්වයන් එක්ක නවීකරණය වෙන්න ඕනේ කියන එක තමයි මම හිතන දේ. මොකද අපි දන්නවා අද හොඟාක් දේවල් අද නවීන කාලයත් එක්ක අද තියෙන තත්ත්වයක් එක්ක ඒව ඔබින්නේ නැහැ. අද ඒවත් එක්ක මේ සමාජය මේ රට ඉස්සරහට යන්න බෑ. එහෙම යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒව අලුත් වෙන්න ඕනේ, අලුත් අදහස් එන්න ඕනේ, අලුත් නීති රීති එන්න ඕනේ, අලුත් දේවල් එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි නැවත වතාවක් අර උපදේශකාරක සභාව නැවත ක්‍රියාත්මක කිරීම අපි මේකට එකතු කරලා තියෙනවා. මං හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. මොකද පාර්ලිමේන්තුව තුළ අපි වාද විවාද අදහස් වල ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි අපේ උපදේශකකාරක සභාවල් කියලා කියන්නේ මේක පාර්ලිමේන්තුව තුළ තියෙන වැදගත්ම ආයතන විශේෂයෙන්ම අපේ එදිනෙදා කටයුතු තියෙන අපේ දේවල් ඒ ක්‍රියාත්මක කිරීම හා ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීම සඳහා වූ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන මේ උපදේශකකාරක සභාවල් නැවත ඒව පණගැන්වීම හා නැවත ඒව ක්‍රියාත්මක කිරීමට මේක තුළ ඇතුළත් කිරීම මම හිතනවා ඒක විතරම අපි අගයන්න ඕන දෙයක්. ඒ වගේම ආංශික කාරක සභාවත් ඒ ගමන්ම පවත්වාගෙන යාමට ඒ ගත්ත තීන්දුවත් මං හිතන්නේ ඉතාම හොඳ දෙයක්. මොකද ඒක තුලත් යම් කාර්යභාරයක් පහුගිය කාලය තුළ අපි විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විශාල කාර්යභාරයක් අපිට කරන්න පුළුවන් වුණා ඒ ආංශික කාරක සභාව තුලින්. මොකද ඒක නමුත් පාර්ලිමේන්තුව තුළ සිටින අපි 225ම අපි ඒක නොදැක්කට ඒකට සහභාගි වෙච්චහා ඒක සභාවවල ඉන්න මන්ත්‍රීවරුන් දැක්කා. විශේෂයෙන්ම යම් යම් ශාස්ත්‍රවල කාලයක් තිස්සේ විසඳ ගන්න බැරි වෙච්ච ප්‍රශ්න අපිට ඒ තුළ අපිට විසඳ ගන්න පුළුවන් හැකියාව හා අලුත් අදහස් ඉදිරිපත් කරමින් අලුත් දිශාවකට යම් යම් ශාස්ත්‍රය තුළ වෙනස්කම් කරන්න තීන්දුව తీරන පවා අපිට ගන්න පුළුවන් හැකියාව ලැබුණා. ඉතින් මං හිතනවා ඒකත් පවත්වාගෙන යමින් නැවත උපදේශක කාරක සභා නැවත ක්‍රියාත්මක කිරීමත් මං හිතන්නේ අපේ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඒගත් තීන්දුව ගැන ස්තුතිවන්ත වෙමින් තමුන්වහන්සේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
This debate will be continued on a future date. Adjournment of the House, Honorable House Chairman Chief Whip.
සභාව හෙට පස්වරු එක දක්වා කල්තබීතය යෝජනා කරනවා.
Adjournment motion, Honorable Dinesh Gunawardena. Order please, Lucky Jayawardena to the chair.
කර්මන්තුමා කතා කරන්න.
ගරු සභාපතිතුමනි, අද දින වෙන විට ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති දැවන්ත දේශපාලන අර්බුදය නිසාවෙන් රට ආරාජික තත්ත්වයකට පත්ව ඇති බැවින් එයා සම්බන්ධිත මෙම ගරු සභාවේ විවාදය ජාතික වැදගත්කමකින් යුතුව අද දින විවාද කිරීමට ඒකාබද්ධ විපක්ෂය අප යෝජනා කරනවා. විශේෂයෙන් පෙබරවාරි මාසේ 10 වැනි දින අවුරුදු දෙකමාරකට පසු පළාත් පාලන ඡන්දය රට පුරාම පැවැත්වුණා. රටේ සෑම දෙනාටම ඡන්දය දීමේ අවස්ථාව උදා වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා සම්බන්ධ දේශපාලන පක්ෂ එකමුතුවෙන් විශාලතම ජයග්‍රහණයක් උදා කිරීමේ ජනතා තීන්දුව රජයට එරෙහිව ජනතා විසින් ප්‍රකාශ වුණා. ඒ පිළිබඳව මම විශේෂයෙන් අවධානය ගේන්න කැමති එය බෙදී යන්නේ මෙසේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 49,41,952යි. ආසන ප්‍රමාණය 3,369ය. එක්සත් ජාතික පක්ෂය 3,662,259යි. ආසන 36 ලක්ෂ. ඒක බොහොම සතුටුයි 36 ලක්ෂ කියලා. එපා කියා ගන්න පොඩ්ඩක් ඉන්නකො. ඉවසීමෙන් අහගන්න දැන් වෙලා තියෙන දේ. 2,385 වැටුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානය නොහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 9,89,821යි. ආසන 674යි. ජාතික ජනතා විමුක්ති පෙරමුණ 6,93,875යි. ආසන 431යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4,91,300 ආසන 358යි. අයිටැක් ද්‍රවිඩ සන්ධානය 3,39,675යි. ආසන 407යි. මේ අනුව තමුන්නාංශලට පේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 44,665ක් ලබාගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇත්තේ 132යි. ඉතාම අන්ත පරාජයකට එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ මෙවැනි අන්ත පරාජයකට පත් වෙලා නැහැ. ඒ දේශපාලන තීන්දුව මුළු රටම ප්‍රකාශ කරපු තීන්දුව. පළාත් පාලන ආයතන විශාලතම ප්‍රමාණයක් 239ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය හිමි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට හිමි වී තියෙන්නේ 41යි. දැන් අපි කියන්නේ මේ දේශපාලන අර්බුදයක් මත වෙලා ජාතික අර්බුදයක් මත වී තිබෙන. මේ සමගම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක වී තිබෙනවා. මේ කරුණු රාජ්‍ය පාලනය අසාර්ථක වී තිබෙනවා. ඒ වගේම යහපාලනයේ නමින් සිදු කළ මහා බැංකු බොන්ඩ් වංචාවෙන් ඇති වී තිබෙන මහා මූල්‍ය අර්බුදය හා වංචාව මුළු රටම ඉදිරියේ එළිදරව් වී හමාරයි. මේ හේතු සහගත තත්ත්වය තුළ අවුරුදු 3ක් ආණ්ඩු කළපු මේ ආණ්ඩුව අන්ත පරාජයකට ජනතාව විසින් පත්කොට ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ජනතාව එක තීන්දුවක් දීලා තිබෙද්දී ආණ්ඩුව බලය එල්ලී සිටීමට උත්සාහ කරනවා. මේ ප්‍රශ්නය ඉදිරියේ ඇති වෙන්නේ දේශපාලන ජන මත ගැටුමක්. ඒ ඉදිරි ආණ්ඩුවට පසුබහින්න සිද්ධ වෙනවාමයි. ඔබ කෙරෙහි විශ්වාසයක් නැහැ. ඔබ කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ විශ්වාසයක් නැහැ. ඔබ කෙරෙහි කොටස් වෙළඳපොලේ විශ්වාසයක් නැහැ. ඔබ කෙරෙහි ලංකාවේ ධනේශ්වර ව්‍යාපාරයේ සිට සුළු ජන ව්‍යාපාර දක්වා අලුතෙන් ආයෝජනය නොකර බලා සිටිනවා කඩාවැටෙන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙද්දි. මේක තමයි අද අපි මූණ දෙන දේශපාලන ආර්ථික අර්බුදයේ හිටියේ ඉදිරියේ. ඔබේ විසඳුම් රට පිළිගන්නේ නැහැ. ඔබේ විසඳුම් රට ප්‍රතික්ෂේප කර තිබෙනවා. සංඛ්‍යාත්මකව සත්‍යයේ තොරතුරු මත ඔබ අසාර්ථකයි. ඔබ විසින් ප්‍රකාශ කළ මිත්‍යා තොරතුරු මතත් ඔබ අසාර්ථකයි. ඉතින් එවැනි ආණ්ඩුවකට ප්‍රජාතන්ත්‍රවාදීව රටක් ගෙන යාමට ජනතාවට විරුද්ධව කටයුතු කරන්න බැරි නිසා තමයි අප මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ මහා ජයග්‍රහණය ලබා ගත්ත විතරක් පමණක් නොව පාර්ලිමේන්තුවේ තිබෙන වැරදි නියෝජනය මහජන මතයට සවන් දී පාර්ලිමේන්තු මහා මැතිවරණයක් පවත්වලා නිවැරදි මහජන මතයට අපේ රටේ පාලන තන්ත්‍රයේ නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දෙන්න. එයට එරෙහිව දරදඬු වී කටයුතු කිරීමෙන් ඔබ තාවකාලික තෘප්තියක් ලබන්න පුළුවන් දේශපාලන වශයෙන්. නමුත් අපේ රටේ සෑම ආර්ථිකාංශයක්ම රාජ්‍ය ක්ෂේත්‍රය අපේ රටේ ජනතාව සියලු දෙනා මෙවැනි අර්බුදයක බරපතල හානියට මූණ දෙන තත්ත්වයකට අපේ රට පරිවර්තනය වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ මිත්‍ර අමාත්‍යවරු මේ අවුරුදු 3 ගමන් කළ මාවත අසාර්ථක වී රටට එරෙහිව ගමන් කර ක්‍රියාමාර්ග ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමුන්නාන්සේලා කියන්න පුළුවන් මේක පළාත් පාලන මැතිවරණයක් කියලා. ගරුවා ග්‍රාමාත්තුමා කියනවා මේක පළාත් පාලන මැතිවරණ. එහෙනම් මොකටද රාජනායකයෝ ඒකට ගියේ? රාජනායකයෝ ජනාධිපතිතුමා ඡන්දෙට ගියා, අගමැතිතුමා ඡන්දෙට ගියා, මුළු ඇමති මණ්ඩලයම ගියා. එහෙනම් ඒක පළාත් පාලන මැතිවරණයේ ඡන්දෙ යන්න ඉඩ තියන්න. ඒකේ අභියෝගය ඉදිරිපත් කරපු අභියෝගයට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන මන්ත්‍රී කණ්ඩායම සංවිධායක මූණ දීලා ඔබතුමාලා පරාජයකට අන්ත පරාජයකට ජාතික වශයෙන් පත් කළ තිබෙනවා. ඉතින් මේ අර්බුදකාරී දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් නැති රජය අපේ රටේ ඇති කර තිබෙන අර්බුදය වැඩි නොකොට ඒ නිසා තමයි අපි ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට තහවුරුදාරට ආණ්ඩු කරන බලයක් නැහැ. මේ සන්ධානය දැන් කැඩිලා ඉවරයි. සන්ධානයක් නැති බව ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ජාතික ආණ්ඩුවකට දුන්නු වරම ඉවරයි. ද අලුත් ආණ්ඩුවක් පිහිටවන බව එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යම ප්‍රකාශ කරනවා. හොඳ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවනවා කියන්නේ අලුත් ආණ්ඩුවක්. ඒකට ජනාධිපතිවරයා අවසර දෙන්නට වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අනුව මිස වෙන විදියකට නොවේ කියන එක අපි ඉතාම වගකීමෙන් බරපතලව ප්‍රකාශ කරනවා. මේ කිසිම ඇමතිවරයෙක් අවලංගු වෙච්චි ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැන් දරන්නේ නැහැ. අලුත් ආණ්ඩුවක් පිහිටවන තුරු ඒ කිසිම ක්‍රියාවක් වළංගු වෙන්නේ නැහැ. මුළු නිලධාරී රාජ්‍ය යාන්ත්‍රයම අද අඩපැනවී බලා සිටිනවා.
ඔබලාට ඔක්සිජන් දෙන්න බෑ. රටට ඔබට ඔක්සිජන් දෙන්නත් බෑ. දැන්තිවෙන්නේ ගෞරවයෙන් ආයිබුවන් කියා ගෙදරයෑමයි. මේ අලුතෙන් විසඳුමක් සෙවීමට අලුතෙන් විසඳුමක් සෙවීමට රටට අවස්ථාව රටේ එකව කිසිම ප්‍රශ්නයකට විසඳුමක් හොයාගණ්ඩ බැරිවෙච්චි ආණ්ඩුව රටේ ජනතාවට වරම දෙන්න අලුතෙන් විසඳුමක් කරන තීන්දුවකට ප්‍රකාශ කරන්න.
ස්තුතියි. ගරු විමල් වීරවංශමන්තුමා ස්ථිර කරන්න.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු දිනේෂ් කුණුවර්ධන මැතිතුමන් විසින් ගෙනෙන ලද මේ යෝජනාව පළමුව මා විසින් ස්ථිර කරනු ලබනවා. ඔබතුමා දන්නවා ඉතා දීර්ඝ කාලයක් ප්‍රමාද කරලා තටමල ඉතාම අමාරුවෙන් තමයි පළාත් පාලන මැතිවරණය මේ රටේ මහජනතාවට දිනා දෙන්න පුළුවන් වුණේ. මැතිවරණ ක්‍රමෙත් අසාමාන්‍ය වෙනස්කම් කරලා පැරදුනත් පාලන බලය අල්ලගන්න පුළුවන් වෙන විදිහට තාක්ෂණික ක්‍රමවේද යොදලා තමයි මැතිවරණ ක්‍රමයක් හදාගත්තේ. මේ ඔක්කොම කරලා තමුන්නාන්සල මැතිවරණය පැවැත්තුවා. මැතිවරණ කොමිසම තාම තටමනවා මැතිවරණ ප්‍රතිඵල අවසාන වශයෙන් ඉදිරිපත් කරන්න විදියක් නැතුව. මැතිවරණ කොමිසම මං හිතන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම මේ තමන් කරපු පළවෙනි මැතිවරණයෙන්ම කොමිසමේ කලිසම ගලවගෙන ඉවරයි. මහජනයාට දීපු විශ්වාසය ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දීපු පුරාජේරු කතා සියල්ලම කොමිසමේ සභාපතිවරයා විසින් නැත්තටම නැතිබංග කරගෙන ඉවරයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වැඩබැරි ආණ්ඩුවක් වගේම වැඩබැරි කොමිසමක් බවට අද ඒක පත්වෙලා ඉවරයි. තමුන්නාන්සල මේ පළාත් පාලන මැතිවරණයට ගියේ මේක ගමේ පාලම බෝක්කුව පාර පිළිබඳ තීරණය කරන ගමේ නායකයා කවුද කියලා තීරණය කරන ඡන්දේ කියලා මේ මැතිවරණයට තියෙන අර්ථය ප්‍රාදේශීයකරණය කරමින් තමුන්නාන්සල ගියේ. මං අහගෙනයි තමුන්නාන්සලාගේ විශ්වාසවන්ත රක්ත මිත්‍රයා ජනතා විමුක්ති කරමුණේ නායකයා කියනවා මහරගම බයිසිකලයේ කොහොමද දින්නේ, ඒ බයිසිකලෙන් ඉල්ලන ලයිස්තුවේ ඉන්න වැඩි දෙනෙක් ඉන්නේ කුරියා පිටියේ කියලා. අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නැතුව කොහොමද පොහට්ටුවට කතිර ගැහුවේ කියලා. ඒ අයට අපි කියන්න ඕන මේ රටේ තිබ්බේ පළාත් පාලන මැතිවරණයක් වුණාට මේක ජනමත විචාරණයක් හැටියට සලකලා ඡන්දේ පාවිච්චි කරන්නයි අපි මුලින්දම මේ රටේ මහජනතාව පෙළඹෙව්වේ. ගමේ පාරට බෝක්කුවට ආණ්ඩුවේ ජනාධිපතිවරයා කිව්වා, අගමැතිතුමාගේ පාර්ශවයෙන් කිව්වා බලය තියන අයට ඡන්දේ දුන්නොත් විතරයි ගම හදන්න සල්ලි ටික පරදේශ සභාවට ලැබෙන්නේ කියලා. මිනිස්සු ගමේ පාලම බෝක්කුව ලයිට් කනුව දිහා බලලා නෙවෙයි, රට ජාතියත් මේ පහුගිය අවුරුදු 3 ඇතුලේ ඇදගෙන ගිය විනාශකාරී මාර්ගය දිහා බලලයි. ඒ මාර්ගයෙන් මේ රට එළියට ගන්න ඕන නිසයි මේ මැතිවරණයේ 80%කට ආසන්න ඡන්දපොලට ගිහිල්ලා ඡන්දේ දීලා විතරක් නෙවෙයි බිහි කරලා ඉතාම කෙටි කාලයක් ඇතුළත තරඟ වෙදිච්ච ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ දේශමාමක බලවේගයන්ගේ එකතුව ජයග්‍රහණය කරවන්න මේ රටේ පොදු ජනතාව තීරණය කළේ. ඒ මැතිවරණ ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂය ලබාගෙන තියෙන ඡන්ද ගණන් කරලා හදලා බලන්න, පාර්ලිමේන්තු ඡන්දයකට මාරු කරලා බලන්න. එක්සත් ජාතික පක්ෂයට ආසන 67යි ඒ මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයක් හැටියට සලකති ගත්තොත් තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ පැත්තෙන් අපිට තියෙන අමාරුම ඡන්දෙට අපි මුහුණ දුන්නේ. තමුන්නාන්සලා පළාත් සභා ඡන්ද කල් දැම්මා. තමුන්නාන්සලා දන්නවා පළාත් සභා ඡන්ද දිනන එක පොදු ජන පෙරමුණට ඉතාම පහසුයි. ඒ නිසා තමුන්නාන්සලා ගෙනාවාලු ඡන්ද ක්‍රමයක්, අපි ගෙනාවු ඡන්ද ක්‍රමයේ ව්‍යාකූල තත්වයකට පෙරළුවා. ගෙනල්ලා මේ ඡන්ද ක්‍රමය ඇතුළේ ආ මෙහෙ මේ පිට්ටනිය පුළුවන් නම් තරඟ වැදලා බලමු කියන අභියෝගයත් එක්කයි තමුන්නාන්සලා ආවේ. අමාරුම පිට්ටනිය පළාත් පාලන අපේක්ෂකත්වය නොලැබිලා විශාල පිරිසක් තරහ වෙනවා. ස්වාධීන ලයිස්තු යනවා. ඥාතිකම, කුලේකම, මිත්‍රකම ඒ වගේ එක එක කාරණා නිසා ඡන්ද වෙනස් වෙනවා. ජාතික දේශපාලන අරමුණු වලට වඩා ප්‍රාථමික දේශපාලන අරමුණු උඩට එනවා. ඒක තමයි අපට මුහුණ දෙන්න තිබිච්ච අවාසිදායකම මැතිවරණය. හැබැයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අපි හිස්සනම ආචාර කරනවා. ඒ මැතිවරණේ ජාතික මැතිවරණයක් හැටියට අරගෙන ඒ ජාතික මැතිවරණේ තමන්ගේ ජාතික යුතුකම ඉටු කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉහළම ජයග්‍රහණයකට ගෙනල්ලා දුන්නා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අමාරුම ඡන්දේ, අපට මුහුණ දෙන්න තියෙන අමාරුම ඡන්දේ, අමාරු නිසා තමුන්නාසල මුලින්ම අපිට එන්න ක්‍රීඩා කරලා පෙන්වන්න කියලා අභියෝගේ බාර දීපු ඡන්දේ, ඒ ඡන්දේ විශිෂ්ට ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ මැතිතුමගේ නාමයට. එතුමා සමග තිබෙන විශ්වාසය අලුත් කරලා මේ ආණ්ඩුව අවුරුදු 3ක් ගෙන ගිය මොකද්ද තමුන්නාසල කරේ? බන්ධනාගාර බස්රියයි, පොලිසියයි, උසාවියයි, රාජපක්ෂලයි අපි නැත්තම් ගිය අවුරුදු 3ට රූපවාහිනී නාලිකාවලට පත්තරවලට ප්‍රවෘත්ති නැහැ. තමුන්නාසල ඔච්චරයි කියලා ආපු දවසින්දලා
අදගෙන යන බන්ධනාගාර බස් එකේ තව කෙනෙක් ගෙනියන එක්කෙනෙක් එනවා අපපිට එළියට එනවා ඊළඟට තව කෙනෙක් අලිපටියේ කිඳ හාමුදුරු හිරේ දානවා තව මොකක් හරි කියලා රණවිරුවේ කිරේ දානවා බන්ධනාගාර බස් එකයි බන්ධනාගාරයයි අධිකරණයයි පොලිසියයි FCID එකයි CID එකයි නොතිබුණා නම් ගිය අවුරුදු 3ට තමුනාසල කරලා තියෙන කෙංගෙඩියක් නැහැ මහා ජනතාවගේ මේ රටේ ජාතික මනස හඳුනන්නේ නැති පාලනයක් තමුන්නාන්සලා අරගෙන ආවේ තමුන්නාන්සලාගේ අගමැතිවරයා මේ රටේ ජාතික මනස හඳුනන්නේ නැහැ තමුන්නාන්සලාගේ අගමැතිවරයා එංගලන්තය ගැන කතා කරන්නේ එංගලන්තේ තිබුණා එක්තරා ප්‍රාන්තයක් වෙන්වීමට අදාළව ජනමත විචාරණය පහුගිය දවස්වල ඩේවිඩ් කැමරන් අගමැතිවරයා අරග ජනමත විචාරණයක් මේක මගේ පට්ටම ගැන තීරණය කරන ඡන්දයක් නෙවෙයි කියලා දාලා නොගින් හිටියේ නැහැ ඉල්ලා අසුර තනතුරෙන් තමන් දරපු මතය ජනමත විචාරණයේදී ප්‍රතික්ෂේප වෙච්ච නිසා ආණ්ඩු බලයෙන් ඔහු අතහැරියා එංගලන්තය ගැන බොරුවට වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන ඉංග්‍රීසියෙන් කතා කරාට වැඩක් නැහැ ඒ සම්ප්‍රදායේ තියෙන යහපත් දේ ආරක්ෂා කරගන්න බැඳෙන්නේ නැත්තම් අද තමුන්නාසල දන්නවා ජනවාරි මාසේ 8 අගමැති වෙනස් කළේ කොහොමද ජනවාරි 8 ලැබිච්ච ජනවරම ජනාධිපතිවරණ ජනවරමක් මහමැතිවරණ ජනවරමක් නෙමෙයි ජනාධිපතිවරණ ජනවරම පාවිච්චි කළා දීමු ජයරත්න අගමැතිවරයා අයින් කරලා ඒ වෙනකොට 40 ගානක් සුළු පිරිසක් හිටපු එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අගමැති කෙනෙක් ගන්න වෙනත් ජනවරම පාවිච්චි කළා බල පෙරලියට අද මේ පළාත් පාලන මැතිවරණේ ජාතියක් විදියට දීලා තියෙන තීන්දුව ඒ තීන්දුව සැලකිල්ලට ගන්න තමුන්වහන්සේලාට ඥානයක් නැත්තම් දැන් මේ ආණ්ඩුව මලකුණක් වෙලා ඉවරයි තව මේක තියාගෙන තමුන්වහන්සේලා ඉන්න ගියොත් මේ මලකුණ ඕජස් ගලන සැරව ගලන පිලිකුල් කරන මලකුණක් හැටියට තමයි තව අවුරුද්දක් විතරක් යනකොට මේක කාලක්‍රියා කරන්න වෙන්නේ ඉතුරු ඉවර කළා දාන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු ඉන්නවා එතුමන්ලා මේ ආණ්ඩුව ඇතුලේ ලැගලා පහුගිය අවුරුදු 3 ගත කරපු ජීවිතේට එතුමන්ලට අදාළ ප්‍රතිඵල ලැබිලා තියෙනවා බොහොම අමාරුවෙන් රාජ්‍ය බලය පාවිච්චි කරලා දන්න කියන සෙල්ලම් ඔක්කොම දාලා ඒකම UNP විරෝධයකුත් තමන්ට ආරෝපණය කරගෙන ජනාධිපතිවරයා කිව්වන්නේ පහුගිය අවුරුදු 3 UMP මේ රටේ ආර්ථිකය කාබාසිනිය කළා කියලා අපි නෙවෙයිනේ කිව්වේ. තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ කැබිනට් එකේ ප්‍රධානියා කිව්වේ ආර්ථිකය කාබාසිනිය කළා කියලා. එහෙම UMP විරෝධී කතා පවත්වමින් ඒ ඔක්කොම කරලත් ගන්න පුළුවන් උනේ ලක්ෂ 14ක පමණ ඡන්ද ප්‍රමාණයක්. 13කට මදක් වැඩි ඡන්ද ප්‍රමාණයක්. ඒ ඔක්කොම කරලත් ගත්තේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් නෙවෙයි. නමුත් ඒ ප්‍රශ්නේ අපි නියෝජනය කරන කඳවුරට අදාළ ප්‍රශ්නයක්. පොළොන්නරුවත් පරාදයි. පොළොන්නරුවත් පරාදයි. එක්සත් ජාතික පක්ෂය විපස්සේ ඉඳද්දි දිනපුතනුත් මේ පාර පරාදයි. ඒ නිසා මේ හැම දෙයකින්ම පෙන්වන්නේ මොකද්ද? තමුන්නාන්සල එකතු කරන්න හදනවා මරු ක්‍රමනේ තියෙන්නේ. පළවෙනියා පෙත්ත මිනිහාට වඩා ලොකුයිලු දෙවෙනියයි තුන්වෙනියයි හතරවෙනියයි ගත්ත ටික. ඒ කියන්නේ ඉස්කෝලේ මම පළවෙනියා වෙනවා ලකුණු වැඩියෙන් අරන්. දෙවෙනියට ලකුණු ගත්ත එක්කෙනායි තුන්වෙනියට ලකුණු ගත්ත එක්කෙනාගේ එකතු කරලා කියනවා මට වඩා එයා වැඩි කියලා. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජය හෙළුව වහගන්න හදන්න එපා. තමුන්නාන්සල දන්නවා පරාජය ඇත්ත හේතුව මොකද්ද කියලා. මේ ගෙනාවේ 30 වෙනි පරාජය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, අග්‍රාමාත්‍යතුමනි තමුන්නාන්සලට ඔය තනතුරු වල ඉන්න අයිතියක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතේ තියාගෙන ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දැන් කිසිම හේතුවක් නැහැ. ඒ පක්ෂයේ ලක්ෂ 13ට බස්සපු නායකයෙකුට ඒ පක්ෂය අතේ තියාගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ. අග්‍රාමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරු අපි දන්නවා හිත යටින් නම් කියන්නේ කොයි වෙලේ යනවද කියලා තමුන්නාසල හිත හිත ඉන්නේ. හැබැයි අර ඇතුල් වෙනකොටම කුට්ටියක් හම්බුණා ඊට පස්සේ හිත ලොප්පුණා. ලොකු ගාණක් හම්බුණා බැඳුම් කර සල්ලි එහෙම එහා ගියා. ඡන්දෙටත් ගියා ඡන්දෙන් පස්සෙත් ගියා. අපේ වෙදාරැති මන්ත්‍රීතුමා ඉන්න හීනි හිනාවක් දාන උඩු රැවුලක් පෙන්නගෙන. පොකට් මනි ලොකු මිටියක් හම්බ වුණා. ඒ නිසා සල්ලි වලින් අර හිතේ තියෙන ආවේගය යට වුණා. ඉවස පාම් පපුව කියලා යන්තම් එකවන සල්ලිත් එක්ක මේක බැලන්ස් කරගත්තා. කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපට පක්ෂයක් නැහැ තමුන්නාන්සලට හොඳනම් ഇതുමව තියාගන්න ඒක අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුවට මෙහෙම යන්න කිසිම අයිතියක් නැහැ. ජනතාව මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්න ඉවරයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවකට ජනබලයක් නැති ආණ්ඩුවකට ජනවරමක් නැති ආණ්ඩුවකට මේ රට ගැන තීරණ ගන්න අයිතියක් නැහැ. තමුන්නාසල ඉන්න හැම තප්පරයකම රුපියල කඩාගෙන
වැටෙනවා.
අද 100 මට විනාඩි දෙකක් දෙන්න ගරු මුලස්සන මන්ත්‍රීතුමනි. අද රුපියල කඩාගෙන වැටෙනවා 158යි. තව මේක යනවා 180ට. කොටස් වෙනද බල කඩාගෙන වැටෙනවා. ආයෝජකයෝ නතර වෙනවා. ඩීසල් පෙට්‍රල් තමුන්නාසල උඩට දාන්න යනවා. බදු ආදායම වැඩි කරගන්න කියලා බදු පෝරියලක පටවනවා. දැන් බලනවා ණය ගන්නත් අලුත් ක්‍රමයක් පාවිච්චි කරන්න. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතුව අග්‍රාමාත්‍යවරයාට හිතෙන හිතන තැනින් ණය ගන්න පුළුවන් වෙන විදිය පනතකුත් මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. මේ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ රටක් ඉතුරු වෙන්නේ නැහැ. තමුන්වහන්සේලා කාලා ඉවර කරාට පස්සේ මේ රට බේර ගන්න පුළුවන් තත්ත්වයකට ගෙන්නේ නැහැ. ඒ නිසා අපි තා ඕනකමින් කියනවා පව් නොදී තව දුරටත් වාතාලකම් දොඩවන්නේ නැතුව එකට වඩා දෙකයි තුනයි එකතු කරාම ලොකුයි කියලා මෝඩ අමන මරි මෝඩ තර්ක දාන්නේ නැතුව වාතාලකම් දොඩවන්නේ නැතුව කරුණා කළා අඩු ගානේ ඇඳිවත හරි රැකගෙන ගෙදර යන්න ඕනේ කියලා හිතනමනම් මේ රටේ මහජන මතය පිළි අරගෙන මහජන මතයට අහුන්කම් දීලා මහජන මතයට යටත් වෙලා තමුන්වහන්සේලා බැහැල යන්න පුළුවන්. එහෙම නැතුව ඉන්න හදනවා කියන්නේ ඇයි දත්තෝත්තර මහත්තයෝ? ඇයි නැව් මහත්තයෝ? අනේ නැවා, අනේ අනව නැව යන්න නැවෝ. නැව් හතයි. මේ කම්බ හොරු ටිකක් ඔරු කියලා කෑ ගහලා මේ රාජිත සේනාරන්ද මහත්තයෝ කම්බ හොරු ටිකක් ඔරු කියලා කෑ ගහලා අවුරුදු තුනේ නාටකයක් කළා. නාටකේ ඉවරයි. කම්බ හොරුන්ට මහජනය තීන්දුව දුන්නා. මහ බැංකුව හොරා කාපු හොරුන්ට මහජනය තීන්දුව දුන්නා. රට විකුණන් කනේ උන්ට මහජනය තීන්දුව දුන්නා. ඒ නිසා තවත් මෙතන වාචාල ගන් දොඩවන්න එපා. නැට්ටේ හිටංගොම යන්න යන තැනකට පාර කපා ගන්න. දෙයියෝ බුදුන් අදහනවා නම් අදහන්න පටන් ගන්න. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැත්ත රාජිත මහත්තයෝ දත් ගලවල නැව්ගත්තු නැව්පතියා.
ස්තුතියි.
දත් ගලවල නැව්ගත්තු නැව්පතියා.
මෙහෙම
නැව්පතියෝ. ඒ නිසා ගරු මුලාසන ආරෝඩ මන්ත්‍රීතුමනි, ඔය වාචාල ගම් වලට මේ රටේ ජනමතය යටත් කරන්න බෑ. මේ මව්පොලව තමුන්නාසලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. තවත් රටට වද දෙන්න එපා. තවත් මේ රටට වද දෙන්න එපා. තවත් මේ රටේ ආර්ථිකය කන්න එපා. තවත් මේ රට විනාශ කරන්න එපා. ඒ නිසා කරුණා කරලා මහජන මතයට ඇහුම්කන් දීලා බැහැලා යන්න. පවු නොදී යන්න. පීචන් නොවී යන්න. අකුරගෙන යන්න. එහෙම නැත්තම් වෙන්නේ කුදලලා යවන්න. එහෙම නැත්තම් වෙන්නේ හැඳි ගෑවෙන විදියට යවන්න.
ස්තුතියි. ගරු රාජිත සේනාරත්න මේ ගරු රාජිත සේනාරත්න ඇමතුමා
කොඩිය විකුණන්නේ
මේ ගරු ඇමතුමා
කොඩිය විකුණන්නේ
ගරු රාජිත සේනාරත්න ඇමතුමා
විකුණන්නේ
ඇමතුමා කතා කරන්න ගරු රාජිත සේනාරත්න ඇමතුමා
මොකද ගරු සභාපතිතුමනි අද උදේ මහලුකුවට මේගොල්ලෝ කිව්වේ මේ ආණ්ඩුව දැන් ජාතික ආණ්ඩුව නැහැ කියලා. මේ තියෙන්නේ දැන් ජාතික ආණ්ඩුව නැද්ද? එතකොට මේකේ කිව්වේ මොකද? ලංකාදීපේ පත්තරේ තියෙනවා මේ පත්තර කෑල්ලක් අරගෙන ඇවිල්ලා. ලංකාදීප පත්තරේ තියෙනවා මහින්ද අමරේර මැතිතුමා මෙහෙම කිව්වයි කියලා. එහෙම නෙවෙයි. දැන් මහින්ද අමරේර මැතිතුමා නිවේදනයක් නිකුත් කළා කියනවා. ඒක අමූලික බොරුවක්. තව දුරට එහෙම කිසිම ප්‍රකාශයක් මම කරේ නැහැ කිය. මේ උදේ වරුවම සභාපතිතුමා උදේ වරුවම මේ තියෙන මගේ ගාව තියෙනවා මේවෙක. මේ තියෙන මට ආපු මේවෙක තියෙනවා. හරිද? ඕමින්නෝ. අලුත් අගමැතිවරේ පත් කරන්න කියලා මම ලියුම් ලිව්වේ නැහැ. පත්තරේ තියෙන කතාව බොරු. මහින්ද අමරවීර මහින්ද අවරේ සියතට කියයි. තනි කර පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙවෙයි. මම මේක සභාගත කරනවා.
ගරු විමල් වීරවංශ
මහත්මයා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, යම් කිසි ලේඛනයක් ගැන කියනවා නම් ඒක කරුණාකරලා සභාගත කරන්න. මේ ෆෝන් එක දිහා බලාගෙන චිත්‍රපටියක් බලන් බොරු කියන්න එපා. මේ අප්පයි පුතයි දෙන්නම හොමයි කටහඬියෝ මත ගලින්නේ.
ගරු
සභාපතිතුමනි, මෙතුමාට තාක්ෂණය දන්නේ නැහැ. නව තාක්ෂණය දන්නේ නැහැ. පරණ කොලකෑලි විතරයි දන්නේ. මොකද ඕලෙවල් විභාගේ ෆේල්. ඒකයි වුණේ. ඕලෙවල් විභාගේ ෆේල්. තමුන්නාසේ පුළුවන් නම් පෙන්නන්න සාමාන්‍ය පෙළ සාධකය පෙන්නන්න. හරිද? මෙයා ගියේ මෙයා තිස්ස මහාවිද්‍යාලයට
ගියාට
විභාගේ පාස් වුණේ නැහැ.
ගරු සාධක දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගරු කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මැතිසඳ කියනවා මම ඕ ලෙවල් ෆේල් කියලා. එතුමා ඒක එහෙම වෙලයි කියලා ඔප්පු කරලා පෙන්නුවොත් මං හෙට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අයින් වෙනවා. පුළුවන් නම් ඔප්පු කරන්න.
පුළුවන්. ඒ ලෙවල් කරේ මොකද? ඇයි ඒ ලෙවල් කරේ නැත්තේ? ඇයි ඒ ලෙවල් කරේ නැත්තේ? ඕ ලෙවල් 6 පාස් වුණාම ඕනෙකේ පාස්.
වැඩ 6යි ඕනේ. ගරු ඇමතුමාට කතා කරන්න දෙන්න.
වැඩ 6යි වැදහයයි ඕනේ.
ගරු එමෙතුමාර කතා කරන්න.
ඕ ලෙවල් පාස් වෙන්න. ගරු අන්න දිසානාග මැතිතුමා. හරිද? ඔබතුමාලා ඉගෙන ගන්නකොට එකම කැරල්ලට සහභාගී වෙලා. ඔබතුමාලා ඉගෙන ගන්නකොට උපාධිධාරී වෙනකොට මෙයා කොහෙද? මෙයා ඕ ලෙවල්. ඕ ලෙවල් ඕන හයක් පාස් වෙන්නේ නැති. නමුත් ඇයි ඒ ලෙවල් කරන්න බැරි වුනේ? ඉතින් නැසා මෙයාගේ සංඛ්‍යාලයගෙන මෙයාට තාක්ෂණය තේරෙන්නේ නැහැ. මෙයා කියනවා මේක මම සභාගත කරනවා. දැන් අනිත් එක තියෙනවා, තව තියෙනවා. ඉතුරු එක තමයි තියෙන්නේ. මේගොල්ලෝ කියනවා දැන් මේ වෙනකොට එස්.පී. සානායක ඇමතුමා මෙතනම තියෙනවා. අද දෙරණ සියලු එකට දාලා ආණ්ඩුව පක්ෂයේ ඉන්න සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මන්ත්‍රීවරු කිසිම වෙන තැනකට සහයෝගය දෙන්නේ නැහැ කියලා. දැන් ඉවරයිනේ තමුන්නාසලා ගේම ඉවරයි. ගේම ඉවරයි. උදේ වරුවම සභාපතිතුමා
මට වතුර එකක් කියන්නේ කියන්නේ.
සභාපතිතුමා උදේ වරුවම බේරුවල එක ඡන්දයෙන් හරිද? මොකද තියාගන්නව? හරි. මේව කළා මේකේ බලන්න මේ සරත් මහින්ද රාජපක්ෂට කීයද තියෙන්නේ? මේ 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 සභා මේ සභාවල තිනුපු ප්‍රතිඵල විතරයි. නමුත් ප්‍රතිශතය ගත්තාම කීයද? ප්‍රතිශතය ගත්තාම පොහොට්ටුවට 144.65යි. එතකොට මහින්ද රාජපක්ෂ ඉතුරු ටික ගන්න කොහෙන්ද? එන සැරේ ජනාධිපතිවරුන් කීයට 144.65යි. ආසන කීයද? ආසන 3369යි. කොට්ටාස 3369යි. එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිතුමාගේ කණ්ඩායම එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකව කරාම 146.1යි. අපිට තියෙනවා ආසන, අපිට තියෙනවා කොට්ටාස 3417ක්. 3417ක් තියෙනවා. එතකොට අපි 2010 කියද මහින්ද රාජපක්ෂ ගත්ත ජන සංඛ්‍යාව 2010 ගත්තා 157.88ක්. ඒ 57.88 2015 වෙනකොට කීයද අඩු වුණේ? 147.58ක්. පරදින වෙලාවේ තුන 147.58ක්. 2018 අද කීයද ගාන? 144.65යි. එන්නම අඩු වෙනවා. එන්නම වැටෙනවා. මේගොල්ලෝ හිතනවා කෝ කවමද ජනාධිපතිවරණ දිනනවාට කියන්න. හරිද? මහින්ද රාජපක්ෂට විරුද්ධ ඡන්ද සංඛ්‍යාව බලන්න කීයද කියලා? 2010දී 140.15යි. 2015දී 151.28යි. 2018දී 155.35ක්. 155.35ක්. මෙන්න තියෙන ප්‍රමාණය. මහින්ද විරෝධය වැඩි වෙනවා, මහින්ද ඡන්ද අඩු වෙනවා. හරිද? එතකොට ඔය චූන් එක දාගෙන ඉන්නවකෝ, තව චූන් එක දාගෙන ඉන්නවා. හරිද? එතකොට ඒ අනුව මම තමුන්නාසලට කියන්නම්, මේගොල්ලෝ මහලුකෝට කියනවා දිනුවලු. දිනුවේ මොනවා? සබා. සබා ඡන්ද නෙවෙයි. ඡන්ද ගත්තාම දිනල නෑ. මේ ආණ්ඩුවේ නරකම කාලේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕනෑම ආණ්ඩුවක් අරගෙන ඒ අවුරුදු 3කට පස්සේ තමයි තමන්ගේ ක්‍රියාමාර්ග ඔක්කොම එළියට දාලා වැඩ කරන්නේ. 2005 දිනුවාම මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 වැඩ පටන් කරගත්තේ නෑනේ. එතුමාගේ මේවා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2008-2009 වෙනකොට. ඔය ආ කියන කට්ටිය හතර මායිමක හිටියෙත් නෑ, තමුන්නාතල හිටියෙත් නෑ, දන්නෙත් නෑ. තමුන්නාතල ගම් සභාවේ, තමුන්නාතල එකාල ගම් සභාවේ, තමුන්නාතල පළාත් සභාවේ, තමුන්නාතල කොහෙද හිටියේ? ඒ ආණ්ඩුවේ හිටියේ අපි. මතක තියාගන්න. හරිද? එදා මතක තියාගන්න. එදා ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න, ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න මෙතන කතා කරේ තමුන්නාතලා නෙවෙයි, අපි. මතක තියාගන්න, යුද්ධ වෙලාවේ තමු මේ කොහෙද හිටියේ මේ අයියලා? මෙයාගේ හිටිය ගන් සභාවල රාජ්‍ය සභාවේ හිටියා මේගොල්ලෝ මේගොල්ලෝ කොහෙද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ වැසිකිළියටවත් මේගොල්ලෝ ගිහිල්ලා නැහැ ඒ කාලේ එතකොට මේ ඉතුරු අවුරුදු දෙක අපිට ජනතාව හොඳ පාඩමක් උගන්වලා තියෙනවා හවු ඒක පිළිගන්නවා නමුත් ආණ්ඩුව එහෙම පරාද කළා නැහැ පැහැදිලි කරන්න මතක තියාගන්න එතකොට අපි එදා ජනවාරි 8 වෙනිදා අපේ බලවේගය ගත්ත ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද ප්‍රමාණයක් අපි අද අරගෙන තියෙනවා අපේ ප්‍රති ප්‍රතිශතයක් අරගෙන තියෙනවා අපේ ප්‍රතිශතය 151 ඉඳලා 155 පන්නලා තියෙනවා අපි මතක තියාගන්න එතකොට මේ ප්‍රතිශතයත් එක්ක තමයි අපි එන ජනාධිපතිවරණයට යන්නේ එන ජනාධිපතිවරණයට යන්නේ ඉතින් ඒ නිසා ජන සභාපතිතුමනි මේගොල්ලෝ ඔය චූන් එක අපි බලාගන්නමු කොහොමද වෙන්නේ කියලා දැන් තමයි කට්ටියගේ නඩු හබ මේව කරලා එළියට ගිහිල්ලා මේ කට්ටියගේ නඩු හබ ගිහිල්ලා මේගොල්ලෝ රජ ගෙදර නෙවෙයි හිර ගෙදර යන කාලේ මේගොල්ලෝ එන මැතිවරණ වලට ඉන්නකොට මෙතන ඉන්න කී දෙනෙක් ඉන්නවද කියලායි අපිට ගණන් හදා ගන්න තියෙන්නේ අන්නේ දාට චූන් එකද මෝඩ චූන් එකද තේරෙයි මතක තියා ගන්නවා හරිද මේ ගියම්සරේ ආණ්ඩුවට එක්කව් වෙලා ආණ්ඩුවේ බලය පාවිච්චි කරා මේ රටේ මහා ධනය මංගොල්ල කාපු එව් මිනී මරපු එව් මිනී මරලා තාජුදීන්ගේ මරණයට තාජුදීන්ගේ මරණ වාර්තා දැන් ඔක්කොම ඉවරයි දැන් නඩු දාන තියන්නේ
ගරු ඇමතුමා කාලේ අවසානයි
මිනී මරපු ඒවා
කාලේ අවසානයි
සත්ත වික්‍රමතුංග මරපු නඩු එතකොට එක්නලි ගොඩව අතුරු දාන් කරපු නඩු මේ ඔක්කොම හෙට දවසේ එනවා සභාපතිතුමනි ඒවත් එක්ක තමයි ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්නේ මතක තියාගන්න දැන් ආණ්ඩුව මම ආණ්ඩුවට කියන්නේ මේවා ඉක්මන් කළා වෙනදා වගේ මන්දගාමී නැතුව මේ වැඩ කටයුතු කරන්න එතකොට අපිට බලාගත හැකි ඡන්ද ප්‍රතිඵලයි කවුද කියලා කොහොමද කියලා එක්කෙනෙක්වත් යාළු මිත්‍රකම් වලට එක්කෙනෙක්වත් තේරගන්නේ නැතුව මේ වැඩ කටයුතු කරන්න ඉතින් ඒ නිසා තමුන්නාස්සලා අද උදේ වරුවේ චූන් වුණා අද උදේ වරුවේ චූන් වුණා ශ්‍රී ලංකා සන්දානේ එළියට ඇවිල්ලා ආණ්ඩුව කැරිල ඔක්කොම වෙයි කියලා අනේ දවල් බත් කාලා ඉවර වෙනකොට ඒ චූන් එක ඉවරයි ඒ චූන් එක ඉවරයි දැන් තියෙන තව චූන් එකක් හරිද මේ හොරගම් ගැන කතා කරනවා සහෝදරුනේ මේ ලංකා ඉතිහාසයේ අමති කෙනෙක් ඉන්නවද තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන ගිහිලා තමන්ගේ අක්කගේ දූගේ මගුල් කාපු ඇමතිවරු ඉන්නවද මේ රටේ කවදාකවත් මේ වගේ හිඟන ඇමතිවරු ලංකා ඉතිහාසයේ ඉඳලා තියනවද ආණ්ඩුවේ සල්ලි වලින් අක්කගේ දූගේ මගුල් කෑවයි කියලා දැන් එදා සජිත් ප්‍රේමදාස අභියෝග කරා නැත්තම් බොරු නම් කියන්න කටහරියද නැහනේ කටහරිය නැ අනේ සහෝදරුනේ ඇයි ඔයාගේ නම කියලා කිව්වේ ඔයාගේ නම විමල් වීරවංශ මෙයාගේ නම කියලා කිව්වේ පොයින්ට් ඔෆ් ඕඩර් හැන්සාඩ් එකේ තියෙනවා
අර විමල් වීරවංශ මන්දමා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි සම්පූර්ණ අසත්‍යක් මේ රාජ්‍යතැමතිවරයා කරන්නේ මම අභියෝග කරනවා හෙට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මම മന്ത്രി ධූරයෙන් අයින් වෙනවා ඒක හෙට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න හේ තමුන්නාසල පච කෙලිය අවුරුදු 3ක් පුළුවන් නම් හෙට ඔප්පු කරලා පෙන්නන්න
ගරු ඇමතුමා කතා කරන්න
ඒ පිළිබඳව නිවාස අමාත්‍යාංශයේ වැඩසටහනේ දවසේ ගරු සභාපතිතුමා නිවාස අමාත්‍යාංශයේ වැඩසටහනේ වෙලාවේදී නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ පිළිබඳව සියලු ලිපිලේඛන සභාගත කරා මෙයාගේ හිටපු NHGA සභාපති ජයන්ත සමරවීර හිටියා මෙතන
ගරු ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙතන මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රකින්නයි තමුන්වන්සේ ඉන්නේ. මම ඉතාලම අසත්‍ය චෝදනා. ඔය එකක් ඔප්පු කරලා පෙන්වන්න හෙට ඔය කියන ඥාතියෙකුගේ වෙඩින් එකකට සල්ලි වීදම් කරා කියලා හෙට ඔප්පු කරලා පෙන්වන්න. හෙට ඔප්පු කරලා පෙන්වන්න. හෙට ඔප්පු කරලා පෙන්වන්න. හෙට ඔප්පු කරලා පෙන්වන්න. හෑන්ඩ්සාඩ් වැඩක් නැහැ. ඔප්පු කරලා පෙන්වන්න.
එළියක් තියෙනවා.
හෙට ඔප්පු කරන්න.
මෙතුමා කියනකොට තමුන්නාසේගේ NSDA සභාපති ජයන්ත සමරවීර කටපියාගෙන හිටියා. ජයන්ත සමරවීර කටපියාගෙන මෙතන හිටියා. මෙතුමා ඉදිරිපත් කරනකොට ලිපි ලේඛන ඔප්පු කරලා පෙන්නුවා එදා. එදා ඔප්පු කරලා පෙන්නුවා. තමුන්නාසේගේ සභාපති අතන හිටියා. නැහැ කිව්වේ නැහැ. තමුන්නාසේගේ සභාපති හිටියා නැහැ කිව්වේ නැහැ. මෙතන හිටියා. මෙයා කියනකොට එයා කියනකොට තමුන්නාසේ එදා පැනලා ගිහිල්ලා ජයන්ත සමරවීර හිටපු සභාපති එයා කට පියාගෙන හිටියා. මෙතුමා ඉදිරිපත් කරා ලේකණෙන් ලේකණයට සල්ලි කීයද 23 ලක්ෂ ගාණක් මට තාම මතකයි. මුදල් අරගෙන මගුල් කෑවා. අක්කගේ දුවගේ මගුල කෑවා. ඔප්පු කරා. ඔප්පු කරා. නෑ ඔප්පු කරා. ඔප්පු කරා. මේක හැන්සාඩ් එකේ තියෙනවා. හැන්සාඩ් එක කියවන්න. හැන්සාඩ් එක කියවන්න. නිවාස අමාත්‍යාංශ සභාපතිතුමනි නිවාස අමාත්‍යාංශ වැසීර්සේ හැන්සාඩ් එක කියවන්න. ඒකට NSDA එකේ හිටපු සභාපති වර්තමාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහත්මයා උත්තර දුන්නද කියලා හැන්සාඩ් එකේ බලාගන්න. නෑ නෑ මෙයාට වඩා එයා දන්නවා. ඉතින් මෙන්න මේ වගේ අයියලා අද ඇවිල්ලා මේ සෝබන දාන්නේ. මේ වගේ හිඟන වැඩ කරපු ඇමතිලා අද ඇවිල්ලා මේ ආණ්ඩු පෙරලන්න හදන්නේ. මේ මොකටද? තමගේ නඩු ටික බේරගන්න. ඉක්මන්ට ආණ්ඩුව මේවගල තමුන්නාසලා මේ පසුපෙළ මන්ත්‍රීවරු කෑ ගන්න එපා. තමුන්නාසලාට නෙවෙයි තියෙන්නේ මේ මිනිසුන්ට. තමුන්නාසලාගේ වපස්ස කියන්න. හරිද? මොකද මේගොල්ලෝ මේ කාලා ඉවර වෙලා දැන් මේවා මේවයි නඩු වෙනවා. මේක ඉස්සෙල්ලා කොහොම හරි හදන්නේ ආණ්ඩුව වට ගන්න දේශප්‍රේමයේ නාමෙන්. හැම හොරාම අන්තිමට එල්ලෙන සටන් පාඩේ තමයි දේශප්‍රේමය. හැම හොරාම මතක තියාගන්න. ඒකින්ද තමයි අයින්ස්ටයින් කිව්වේ දේශප්‍රේමයේ වනාහි රෝගයකි. ඒක නිකන් රෝගයක් නෙවෙයි. මුළු ඇඟ පුරා දුවන රෝගයක්. ඒවයි බිබිලි දානවා මුළු ඇඟෙම කියලා අයින්ස්ටයින් කිව්වේ. මෙන්න මේ අයියලට මතක තියාගන්න. ඒ නිසා ඔය හැම හොරාම අන්තිමට එල්ලෙන දේශප්‍රේමයේ දේශප්‍රේමිය විදියට. ඒ නිසා මම මතක තියාගන්න. මම වමේ මිනිස්සු දැකලා තියෙනවා. වාමාංශික මිනිස්සුන්ගේ වැරදි දැකලා තියෙනවා. මේ වගේ හොරු මං දැකලා නැහැ. වාමාංශික ව්‍යාපාරේ ඉන්නවා. මතක තියාගන්න. මේ වගේ හොරාකාපුයෝ වාමේ ව්‍යාපාරේ
නැහැ. වඩ ප්ලීස් ගරු කතා නැකත මම මල සුන ගන්නවා.
කොල්ලිල්ලත් එක්ක පාරේ ගනාපු ෆිලිප් ගුණවර්ධන මහත්තයා මගේ ගාව හිටියේ නැති වුණත්. හරිද? එතුමගේ පුතාලා ඉන්නවා.
කොහොමද?
ෆිලිප්ලගේ ඉඳලා ඒ වාමාංශික ව්‍යාපාරයක ගුණයක් තියුණා. ඒ මිනිස්සු එකක් තියෙන කැපවීම සහ අවංකභාවය. අනිත් ඒවා තියුණේ අපිට ප්‍රශ්න. අපිට ප්‍රතිපත්ති මේ ප්‍රශ්න විතරයි අපිට තියුණේ. නමුත් මෙතන තියෙන ඒවා නෙවෙයි. හොරාකෑම. මෙන්න මේකයි. මේ වගේ වමේ නායකයෝ ලංකාවේ කොහෙවත් හිටියේ නැහැ මතක තියාගන්න. ඒ නිසා මෙයා මේ මහින්ද රාජපක්ෂවත් ඉවර කරනව දවසක මතක තියාගන්න. මතක තියාගන්න. මහින්ද රාජපක්ෂවත් ඉවර කරනවා. හරිද? ඒ නිසා මම තමුන්නාසලට කියන්නේ මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ගමේ ඡන්දයත් පෙරදුනයි කියලා මේගොල්ලෝ කියන ආණ්ඩු අස්වෙන්නලු. මේක පුදුම කතාවක්. ගමේ ඡන්දෙට ආණ්ඩු අස්වෙන්න කවුද? ලෝකේ කොයි රටේද ආණ්ඩුවක් වෙනස් වෙන්නේ ගමේ ඡන්දෙට? ගමේ ඡන්ද වලට ආණ්ඩු අස්වෙන්න මේ වගේ අයියලා ඉන්න රටක් එකම ලංකාව තමයි. මේ වගේ ඉන්න පාර්ලිමේන්තුවට ගෙවලා තියෙන එකම රට ලංකාව. වෙන කිසිම රටක් නැහැ. අද ඉන්දියාවේ මෝඩින් නූලෙන් දිනුවේ ගුජරාටේ තමන්ගේම තබා. හරි. ඒ නිසා නෑ. හරි. නෑ. බලමු කාගේ කටේද දාන්න කියලා. තමුසිලාගේ කටේ යනකොට ජංගිය ගාගෙන අපි බලමුකෝ. හරි බලමු අපි මොකද වෙන්නේ කියලා. පඬිතකම් කතා කර කර ඉන්නකො මොකද වෙන්නේ කියලා නඩු. හරිද? ඒ නිසා මතක තියාගන්න ගරු කතානායකතුමනි අපි ජනවාරි 8 වෙනිදා මේ රටේ යහපාලනය හදන්නට බෙල්ල දීලා කැප වෙලා අපි ආවා අපි ඒ ගමන නවත්තන්නේ නැහැ අපේ සියලු මිත්‍ර මිත්‍ර බලවේගත් එක්ක ඇවිල්ලා අපේ වැරදි අඩුපාඩු හරිගස්සගෙන අපි ඒ ගමන යනවා මතක තියාගන්න ඒක අපි ජයග්‍රහණය කරගන්නවා ඒ ගමන ජයග්‍රහණය කරලයි එන මහමැතිවරණ එන ජනාධිපතිවරණ අපි මුහුණ දෙන්න මතක තියාගන්න ඒ නිසා කලබල වෙන්න එපා අපිට කාලය තියෙනවා අවුරුදු දෙකක් අපි මේ අවුරුද්ද අපි මේ සියලු මේවයි තියෙන ඒ සියලු ප්‍රතිඵල අනිත් පැත්තට හරවන අවුරුද්ද මතක තියාගන්න අපිට ඒකට ආත්ම ශක්තිය තියෙනවා අපි ඒ ආත්ම ශක්තිය යටතේ මේ නායකයෝ දෙන්න යටතේ අපි ඒ ගමන යනවා කළා මේ රටේ ජනතාවට අපි පොරොන්දු වෙනවා ජනවාරි 8 වෙනිදා අපිට ලබා දුන්න ඒ ජනවරම අපි ඒකාන්ත වශයෙන්ම මේ රටේ ක්‍රියාත්මක කරනවා කියලා බොහොම ස්තුතියි
Order please. මං පළමුවෙන්ම ගරු මන්ත්‍රීතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ විවාදය ගරුත්වයෙන් එවාගේ විනයානුකූලව කරගෙන යන්න අද අපි චර්යා ධර්ම පද්ධතිය මම දෙන්න ඉන්න පොඩ්ඩක් ඉන්න කතා කරලා මට පහදලා දීලා මං අවස්ථාව දෙන්න ඒක තමයි ඒ කරුණා කරලා අදාද චර්යා ධර්ම පද්ධතිය තිබු දවසේ අද ආදාස්මත් අපි හැසිරෙමු එච්චරයි ගරු විමල් වීරවංශ මහත්තයා
ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා 2018 04/02/13 වෙනිදා නිකුත් කරපු නිවේදනයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ කොළඹ අතිගරු ජනාධිපතිතුමනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරය සහ පාලන බලය ලබා ගැනීම පසුගිය මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී රජයකට එකඟ වූයේ වර්ෂ දෙකක් සඳහායි. මේකේ අවසානයේ කියනවා එම නිසා එක්සත් ජාතික පක්ෂය ලද ඡන්ද සංඛ්‍යා මත ගරු අග්‍රාමාත්‍යතුමා එම තනතුරේ
තවදුරටත් මේ කරුණ ගැන ජගත් අපේ සමාජපාල නියෝජ්‍ය කතානායකතුමා පහදලා දෙනවා. ඒක ඔය කරුණ ගැන උදේ කතා කළා. ඒක ඉතිපත් යන ගරු ලීඩර් ඔපොසිෂන් නෑ ඒක උදේ කිව්වා ඒක ඔය කරුණ පහදා දෙනවා දැන් ඉට්ස් නොට් අ පොයින්ට් ඔෆ් ඕඩර් මේ කතා නියෝජ්‍ය කතා නැතුව නෙන්න කියන්න ඔව් හරි